नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। तुम लोग भाग्यवत्तु अरहतु सम्मा सम्बुद्धरजानन वहन्सेट मम शिरसिं वद नमस्कार प्रणमागे नमस्कार वेवा हेतुम श्री सद्धर्मरत्नेट मम नमस्कार प्रणमागे नमस्कार वेवा उतुम संघरत्नेट मम नमस्कार प्रणमागे नमस्कार वेवा बुद्ध धर्म संघयान त्रिविधरत्ने अनंत परिमाण गुणानुभव बलिन वंदना करीमि कुशल चेतनावान ज्ञानानुभव बलिन अद मे धर्म देशनाव तुलिन मे पिंगतुंट කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ධර්ම කරුණු සියල්ලම ඉතාමත්ම යහපත්ව පැහැදිලිව පිරිසිදුව නිරවුල්ව අවබෝධ වේවා සෑම දිනාට මේ ධර්ම කරුණු තේරුම් අරගෙන නිවන් ගමන යහපත් කරගන්නට පැහැදිලි කරගන්නට තියුණු කරගන්නට ලැබීවා නිවනින් සැනසීමේ මාර්ගයක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්වතුන්ට තවත් ධර්ම කාණ්ඩයක් අපි මතු කරලා දෙනවා. ගාම්භීර ධර්මය, ගැඹුරු ධර්මය, විපස්සනාවට බර වූ ධර්මය අහන්නා වූ, හිතන්නා වූ, මෙනෙහි කරන කිනුතුන් මෙතන ඉන්නවා. ඊළඟට මට දැනගන්න කැමති මේ පින්වතුන් අතර අලුතින් මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙච්ච අය, අභිධර්මයට අලුත්, භාවනාවන්ට අලුත් අය ඉන්නවද කියලා පොඩ්ඩක් හතක් දෙකක් කිස්සුවට කමක් නෑ. ටිකක් වැඩිපුර අත උස්සන්න. හොඳයි. අලුත් අය ඉන්නවා. ඉතින් මේ භාවනා වැඩසටහනකදී අපි කියා දෙන සමහර ධර්ම කරුණු තමක් ගාම්භීර විදිහට තමයි ලාවටම නෙවෙයි ටිකක් ගාම්භීර විදිහට කියලා දෙනවා. කියලා දෙන්න අපි කැමැත්තක් දක්වනවා. නැත්තම් හැමදාම එකම කියනකොටම පතෝල රහක් තියේ. එහෙම නෙවෙයි ටිකක් තුන පහ ඇදුව නියම් රහට තියෙද්දෝ. ඒකෙ පොඩ්ඩක් කැමරකට යන්න මම මේ පහුගිය දවස්වල අපි කතා කරා මේ බෝඩ් එකේ කියලා තියෙනවා මේ ඥානියක් අනුසාරයෙන් ධර්ම පිළිබඳ හිතීමක් අපි කරගෙන ආවා. මේ ඥානියද කියනවා මොකද්ද? නව ධම්ම වවත්තානේ කරන ඥාන. ඒ කියන්නේ නව ධම්ම වවත්තානේ පඤ්ඤා ධම්ම නානත්තේ ඥාන. ඒ කියන්නේ ධර්මයන්ගේ නානත් ධර්මයන්ගේ විවිධත්වය, ධර්මයන්ගේ වෙනස් බව දකින හිතන බලන සටහන් කරගන්න නුවණට කියනවා ධම්මනානත්ති ඥානයි කියලා. ඒ ධම්මනානත්ති ඥානයේ යටතේ දැන් තේරෙනවද ධම්මනානත්ති ඥානය කියන්නේ මොකද? ධර්මයන්ගේ නොයෙක් බව, නානා ස්වභාවය, නානත්වයේ දකින නුවණ. ඒ ධර්ම නානත්තේ දකින නුවණ යටතේ මුලින්ම තියෙනවා නව ධම්ම කියලා. නව ධම්ම. නව කියන වචනේ පාවිච්චි කරනවා අර්ථ දෙකකින්. නව ධම්ම කියන එක පාවිච්චි කරනවා අර්ථ දෙකකින්. මේ කාලේ පොඩ්ඩක් පරිස්සමෙන් ඔය අර්ථය ගන්න ඕනේ. නව කියලා කියනවා නව නගරය. මොකද්ද ඒක දේරු? අලුත් නගරය නේද? එතකොට තව තියෙනවා නව සංකල්පන. කියන්නේ අලුත් සංකල්පන. ඊළඟට නව සමාජය. ඔව්. නව වසර. අලුත් වසර නේද? දැන් මේ ඒකටත් කියනවා එකක්. අනිත් එක තමයි නව කියලා කියනවා නවීට. නම කියලා කියනවා නමයටත් කියනවා. ඉතින් නව ධර්ම කියලා කියන්නේ අලුත් ධර්ම නෙවෙයි. ධර්මතා නමයක් කියන එක. තව තියෙනවා මෙහෙම. මේ නව නව හිටිය. පොළේ නව නව හිටිය. මොකද? නම දෙකට තුනේ නම වෙනවා. ඒක නිසා මේ එක වචනයක අර්ථ ටිකක් තියෙනවා. මේකත් ඉතින් මේ පොඩි එකට ආවට දැනගන්න එකයි. හොඳයි. නැත්තම් එහෙම මේ එකින් එක අර්ථකතර දෙනවා. පපුවේ තිබෙනා වූ ගිනි නීව නිසා පැපුවා නිව් ගිනියා කියනවා වගේ අර්ථය එහෙමම දෙනවා. ගැළවෙනවා නේ? ඒ ඕනම කියවගමම අවුලනවා නේ? හරි, පපුවා නිව් ගිනියා. පපුවේ තියෙන ගිනි නීව නිසා මේකේ ධර්මයේ තේරුම් ගන්නකොට හරි පරිස්සමෙන් නවකින වචනයේ අර්ථ කීයක් තියෙනවද? තුනක් තියෙනවා. එකක් නවනවා, නව. දැන් කියනවා මෙහෙම. ඔබ හරහා ඔබ දෙකට නව. කියන්නේ නේද? නවන්න කියන එකයි. මෙතන තියෙන නව ධර්ම කියලා කියන්නේ ධර්මතා නමයක් ස්ථාපනය කරනවා, කියන්නේ පැහැදිලි පිරිසිදු හඳුනා ගන්නවා, දැනගන්නවා. ඒ නෝල්ට කියනවා ධම්මනානත් ඥානෙ කියලා. දැන් මේ අලුතින් මේ පින්වතුන් ටිකක් එක්කාසලා ඉන්න හින්දා ධර්ම පරාස හතරක්. ඒකට භූමිය කියලා කියනවා. භූමිය කියලා කියනවා, පරාසය කියලා කියනවා, ෆීල්ඩ් එක කියලා කියනවා, ස්වය කියලා කියනවා. ධර්ම වැඩ කරන, හිත වැඩ කරන අවස්ථා ඒරියා හතරක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය. ඕක වෙනේ විදිය වෙන නමක් තියෙනවා. අපරියාපන්න භූමිය, ඒ ලෝකෝත්තර කම. අපරියාපන්න භූමිය. අහන්න ප්‍රශ්නය. ඇයි එහෙම කියන්නේ කියලා. දැන් භූමි කියලා තියෙනවද? හතරයි. කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, අපරියාපන්න භූමිය. අපරියාපන්න භූමිය කියලා කියන්නේ අපරියාපන්න දැනගන්න ඉස්සෙල්ලා පරියාපන්න දැනගන්න. පරියාපන්න කියලා කියන්නේ කොටුවක් ගන්න පුළුවන්, රවුම් කරන්න පුළුවන්, වැටක් ගන්න පුළුවන්, සීමා කරගන්න පුළුවන්, ක්ෂේත්‍රයක් කරගන්න පුළුවන්. ආන්න ඒ වාගේ හේතුඵල ධර්මයන්ගෙන් කොටු කරගන්නට සීමා වෙන ධර්ම වලට කියන මොකද්ද? පරිආපන්න කොටස කියලා. අපරිආපන්නය කියලා කියන්නේ සීමාවක් කරන්න බැ අප්‍රමාණයි. ඒ තමයි ලෝකෝත්තර ධර්ම. එතකොට දැන් කියන්න බලන්න ධර්ම භූමි හතර මොකද්ද? කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, අපරිආපන්න භූමිය. දැන් මේ ස්ථාන හතරේ අපි ආයේ කොයි පැත්තටද? අපි කාමාවචර භූමියට. දැන් කාමාවචර භූමියේ සමහර අය ඉන්නවා, බල්ලු බලල්ලු. ඒගොල්ලෝ කාමාවචර භූමිය. ඊළඟට චාතුරු මහරජාගේ දෙවියෝ, තෞදිසා දෙවියෝ, යාම ලෝකයේ, දුසිත ලෝකයේ, දිව්‍ය ලෝකයේ. එතකොට නිම්මාන රතී පරිණිම්මිත වසවත්ති සහ සතරපයි. මේ ස්ථාන 11 ඉන්න කට්ටිය ගිහිත් වැඩ කරන්නේ එක රටාවකට. මෙතන කියන්නේ ඇඟවලු නෙවෙයි. දැන් අපි හිතන්නේ නිකන් ඇඟවලුයි ඉන්න තැනයි. නෑ. ඇඟවල් නෙවෙයි. මේ ඇඟවල් ඇතුලේ වැඩ කරන්නා වූ හිත් තියෙන්නේ. ඕවා තමයි ඒ හිතෙන් තමයි මේ අය එතෙන්ට ගිහිලා තියෙන්නේ. අපි මනුස්ස ලෝකයට ආවේ මනුස්ස ලෝකයට එන්න හදපු හිතකින්. දිව්‍ය ලෝකයට ගියේ දිව්‍ය ලෝකයට යන්න හදපු හිතකින්. එහේ ඉන්නේ අය. එහේ ඉන්න පුළුවන් හිතකින්. අපි මෙහි ඉන්නේ අය මෙහි ඉන්න පුළුවන් හිතකින්. තිරිසන් ලෝකේ තිරිසනුන්ට ඉන්න පුළුවන් හිතකින්. ඒක නිසා අපායට යන්නේ එහෙට ගැළපෙන හිතක්. මෙහි ඉන්නේ මෙහෙට ගැළපෙන හිතක් නිසා. ඒක නිසා මේ විශේෂයෙන්ම මෙන්න මේ හිත සහ චෛතසික ධර්ම තමයි අපි ගණන් ගන්න. එතකොට කාමාවචර භූමියේ ධර්ම කියලා කියනවා. කාමාවචර භූමියේ ධර්ම කියන්නේ මොනවද? කාමාවචර ලෝකයේ වැඩ කරනා වූ චිත්ත චෛතසික ධර්ම සහ ඒවට යටත් වූ රූප ධර්ම. තේරුණාද? දැන් බුදුරජාණන් වහන්සේ මේවා මාක් කරගන්න ඥාන සඳහන් කරනවා. දැන් මේ කාමාවචර මේවා වැඩ කරන්නේ කාමාවචර භූමියේ. මේවා නම් තියෙන්නේ රූපාවචර. මේවා අරූපාවචර. මේවා අපරියාපන්නේ කියලා ඒවට සටහන් කරගන්න එපායි. ඉතින් දැනගන්න එපායි. එතකොට ඒව දැනගත්තොත් තමයි මේ අහවල් තැනක ඉන්න තියෙන ධර්මය කියලා හඳුනාගන්න පුළුවන් වෙන්නේ. කාමාවචර භූමියේ තිබෙන්නා වූ ධර්ම දැන් මේ වමත්තානික වචනයක් තියෙනවා. වමත්තාන කියලා වචනයක් තියෙනවා. වමත්තාන කියන වචනේ තේරුම දැනගන්න එපායි. ඒ කියන්නේ වමත්තාන කියලා කියන්නේ මෙන්න මේ ධර්මය අහවල් එකේ කියලා තීරණය කරගැනීමෙන් සටහන් කරගන්න. මෙන්න මේ ධර්මය මේක. මේ තමයි කාමාවචර. ඒකන්ති කාම තීරණය කරගන්න. සටහන් කරගන්නවා, ලබුණු කරගන්නවා, සලකුණු කරගෙන තීරණය කරගන්නවා කියන මොකද්ද? ව්‍යවස්ථාපනය කරනවා කියන්නේ. දැන් එහෙම දැන් සලකුණු කරගන්නවා මෙහෙම. කාමාවච ලෝකයේ තියෙන ධර්ම ටික සලකුණු කරගන්නේ විදි තුනකටයි. දැන් මේකේ තියෙනවානේ මහා හෙනස් ගොඩක්. මේකේ එන රෝට් එකක් තියෙනවා. දැන් අපිට හිතෙන සිතුවිලි, ඇහෙන දේවල්, ශබ්ද බද්ද මහා සම්භාරයක් තියෙනවා. ඔය ඔක්කොම ගොඩවල් තුනකට දාලා. ගොඩවල් තුනකට දාලා ගොඩවල් තුනක් හැටියට තමයි මෙහි ටික සටහන් කරගන්නේ. ඒ තමයි හොඳට බලා ගන්න. දැන් මේ ටික මතක තියාගන්න. බොරු කීයක් කියවද? මොකද්ද? කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, අපරියාපන්නේ. එතකොට මේ භූමි වල තිබෙන ධර්ම මනෝ ධර්ම මූලික වූ රූප ධර්ම සමුදාය. දැන් මේ වගේ තියෙනවා සලකන විදියක්. දැන් අපි මෙහි තියෙන්නේ මොනවද? දැන් මේ අපි හිතමු අපි අපේ හිතට වැඩ කරන්නේ මොනවද? අපේ ජීවිතේ ගත්තම අපේ තියෙන්නේ කුසල තියෙනවනේ. අකුසල සිතුවිලි තියෙනවනේ. අකුසල සිතුවිලි තියෙනවා ඒවා මොනවද? අකුසල ධර්ම. කුසල සිතුවිලි තියෙනවනේ ඒවට කියනවා කුසල ධර්ම. කුසලුත් නොවන අකුසල නොවන දේවල් තියෙනවද? තියෙනවද ඇත්තට? කුසල නොවන අකුසල නොවන දේවල් තියෙනවද? තියෙනවා. තියෙනවා. මේ කෝපය කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි. මොකක්ද ඒක? රූපයක්. රූප ඔක්කොම කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි. අපිට තරහ හිතක් ඇති වෙනවා. කුසල්ද අකුසල්ද? අකුසල්. වන්දනාවක් කරු තනියෙන් හොඳයි සාදු කියලා හිතනවා. මොකද්ද? කුසල්. ওই දෙකට අමතරව වෙනවා අපි ඉස්සර කරපු කුසල් වල විපාකයන්වනේ. ඒ විපාක සිත් වල කියනවා කුසලු නොවන අකුසලු නොවන දේවල් කියලා. දැන් ওই පුතු යන්නේ අපේ මේ ශරීරයේ තිබෙනා වූ මේ ඔය සම්මස්නාර ඇට ඇට මෙදුරුව ඇවිල්ලා කුසලද නැහැ. අකුසලද නැහැ. ඒවා කුසලුත් නොවන අකුසලුත් නොවන දේවල්. ඉතින් මේ අනිත් එක තමයි තියෙනවා ක්‍රියා. ඔය මනෝ ක්‍රියාසිට ඇත්තේ. මේ ක්‍රියාසිට ඇවිල්ලා ඒවා කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවේ. එතකොට මේ කාමාවචර භූමියේ තිබෙනවා සමහර ඒවා අකුසල්, සමහර ඒවා කුසල්, සමහර ඒවා දෙකටම යන්නේ නැති ඒවා. ඒකට වෙන වචනයක් කියනවා. කුසලුත් නොවන, අකුසලුත් නොවන ඒවාට කියනවා වචනයක්. ඒවට කියනවා අව්‍යාකෘතය කියලා. මොකද කියන්නේ අව්‍යාකෘත. මේ එහෙම කියන්න හේතුවක් තියෙනවා. කුසලයක් කරාම ඒ කුසලයට හැකියාවක් තිබෙනවා ඒකේ තවත් මොකක් හරි කෙලවරක්, මොකක් හරි ඈඳියක්, මොකක් හරි එකක් ඉස්සරහදී උඩු පොළ දෙන්න. ඒ තමයි විපාකය. කුසලයක් කරාම පස්සේ කුසලයට හිමිකමක් තියෙනවා ඉස්සරහට මොකක් හරි දාන්න. අකුසලයක් කරාම අකුසලෙත් තියෙනවා මොකක් හරි අනාගතයට සම්බන්ධයක් හදන්න විපාකයකට. ඒකයි කුසලය අකුසල වෙනස. හැබැයි අව්‍යාකෘතයට ඒක නෑ. අව්‍යාකෘතය පහළ වුණාන් පස්සේ විපාකයක් දැන් පහළ වුණා. විපාකේ පහළ වුණා, ඒක විපාකයක් වින්දා විපාකයක් හැටියට මතු වුණා, නැතිලා ගියා. ආයේ ඒකෙන් අනාගතයට මොකක්වත් තියෙන සම්බන්ධයක් නෑ. අන්න ඒක නිසා කියනවා ඒවා අර ඉස්සරහට කෘත, ඒ කියන්නේ ඉස්සරහට ඈඳිලි කෘතයක්, ඉස්සරහට ගෙන යන්න පරම්පරා කෘතයක් කරන්න බැරි හින්දා අව්‍යාකට. පාලි භාෂාවෙන් කියන්නේ අව්‍යාකට කියලා. සිංහලෙන් අපි හසුරුවන්නේ අව්‍යාකට කියලා. දැන් අපි භාවනා කරන්න යනකොට අපි රූපාවචර අතපත ගහන්නේ නැතුව. ඇයි අපි රූපාවචර අතපත ගහන්නේ නැත්තේ? තේරෙන්නද නැතිවද? නැතිවන්නේ නැතිනම් අරූපාවචරද ගන්න නැති නේ. හැබැයි මේ කාමාවචර විතරකටද ගන්න. ඒකේ තියෙන කුසල් ලකුසල් හෝගාල තියෙනවනේ පිළිගන්නේ කරනවා. දැන් මේ කාමාවචර භූමියේ තිබෙන රූප මේ කුසල් ටික අපි හඳුනා ගන්නවා. මේ කුසල් මේවා අකුසල්, මේවා කුසල නොවන අකුසල නොවන අව්‍යාකෘත ධර්ම කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ කාම ලෝකයේ තිබෙනා වූ ධර්ම කොටවල් තුනකට කරනවා, වෙන් කරනවා. ඒ තමයි දැන් බලන්න මේ අපි කුසල් ක්‍රියා දැනගන්න. අකුසලතු වාත්තේති කාමාවචරේ ධම්මේ කුසලතු වාත්තේති අකුසලතෝ අවත්තේති අභ්‍යාගතෝ අවත්තේති. ඒ කියන්නේ කාමාවචරයේ තිබෙනා ධර්ම ටික ක්‍රම කීපකට කරකනවාද? තුනකටයි. කොහොමද කරන්නේ? අපි දැන් ඔන්න ප්‍රාණඝාතය කිරීමෙන් වළකිනවා. මොකද්ද? කුසලයි. හොරගම් කිරීමෙන් වළකිනවා. කුසලයි. වරද වැසිරීමෙන් වළකිනවා. කුසලයි. බුරු කීමෙන් වළකිනවා. කුසලයි. කේලම් කීමෙන් වළකිනවා. කුසලයි. මේ පරත වචන කීමෙන් වළකිනවා. සම්බප්පලාව කීමෙන් වළකිනවා. ඒක කුසලයි. ඊළඟට මේ තිබෙනවා අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිත්‍යයෙන් වළකින. ඒ කියන්නේ මෛත්‍රී සහගත හිතාදාන, ඒ කියන්නේ ලෝභ කිරීමෙන් වළකිනවා අවිද්‍යාවේ අනවිචාර. ඊට පස්සේ අනවිචාර අව්‍යාපාද කියලා කියන්නේ මෛත්‍රී හිත. ඊළඟට අපේ හිතින් නිවැරදි සංකල්ප හදනවා, සම්මාදී ධර්ම. එතකොට දැන් මේක තමයි දස කුසල කියලා කියන්නේ. මේ තමයි දස කුසල. ඉතින් මේ දස කුසල ධර්ම ටික හඳුන්වන්නේ, සටහන් කරගන්නේ, ව්‍යවස්ථාපනය කරගන්නේ, ලකුණු කරගන්නේ මොකක් හැටියට? කාමාවචර ධර්මයන් කුසලයේ හැටියට සලකා ගැනීම. මේක මේ විදිහට කරේ ඇයි? මේ විදිහට කරේ චිත්ත චෛතසික කතාවෙන් කියන්නේ නැතුව, ඒකට කියන පලෝපචාර දේශනා කියලා. පලෝපචාර කියලා කියන්නේ ප්‍රතිඵලයේ ඉස්සරහට දාලා තියෙනවා. දැන් මේ ක්‍රියාවන්ගේ දැන් මේ වගේ වලකින ස්වභාවයක් තියෙනවා. පැහැදිලිවම ලෝකයාට කියන්න පුළුවන් ඕක කරන්න බව කරන්න බව කරන්න බව නෑ කියන. ඕනෑම මට්ටමේ කුසල ධර්ම 10ක් තියෙනවා. ওই කුසල ධර්ම 10ක් ලෝකෙදී. දැන් බුදුරජාණන් වහන්සේ කාමාවචර ධර්මයන් ওই විදිහට ලකුණු කරගන්නවා ආකාර 10කට. මේ තමයි කාමාවචර භූමියේ තිබෙනා වූ කුසල ධර්ම යෝගී. ඔන්න එක සලකුණු කරගන්න. අකුසල තුව වත්තේදී. අකුසල තුව වත්තේදී කියලා කියන්නේ ඔය 10ම අකුසල වශයෙන් කරනවා. ප්‍රාණඝාතය, ප්‍රගම් කිරීම, වරදවැය කිරීම, බොරු කීම, කේලම් කීම, නරක වචන කීම, හිස් වචන කීම, තරහා මේ ලෝභ කිරීම, තරහා ඇති කර ගැනීම, මිත්‍යා දෘෂ්ටි ඔය කුණු කරන. ඒ ටික කරන්නේ මොකෙන්ද? ඒක කරන්න හේතු වෙන චිත්තචෛසික ධර්ම තියෙනවා. ඉතින් හැබැයි චිත්තචෛසික කතාව කියන්නේ නැතුව කුස අකුසල ධර්ම ක්‍රියාත්මක වෙන දොරටු හැටියෙන් තමයි කියන්නේ. දැන් මේ සාමාන්‍ය කෙනෙකුට ඕක කතා කරායින් පස්සේ මේ මෙහෙමයි මේ චිතෙන් මේක වෙනවා මේ චිතෙන් මේක වෙනවා කියලා ඔබට අර්ථේ වැඩි ටිකක් ඩීටේල් වැඩි නේ. ඒක නිසා ඒ අයිට මේ ටිකක් ඕලාරිකව ඒ කර්ම සිද්ධ වෙන කර්ම සිදුවෙලා ක්‍රියාත්මක වෙන තැන්වල හඳුන්වලා දෙනවා. ඒ දොරටු තුනයි කායික ක්‍රියා තුනයි වාචික ක්‍රියා තුනයි මානසික ක්‍රියා තුනයි. ඔය වාචික හතරයි කායික ක්‍රියා තුනයි වාචික ක්‍රියා හතරයි මානසික ක්‍රියා තුනයි. ඔය ස්ථාන දොරටු තුනේ නමෙන් තමයි කුසල ටික අකුසල ටික බෙදලා තියෙන්නේ. දැන් අනිත් කොටස තමයි අභ්‍යාගත දෝවවත්තේ. අභ්‍යාගත වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා, සලකුණු කරගන්නවා, ලකුණු කරගන්නවා. කොහොමද කරන්නේ? මොනවද? දැන් විපාකයක් කියලා. විපාකය මොකක්ද? අව්‍යාකෘත ක්‍රියාසි අව්‍යාකෘත රූප ධර්ම අව්‍යාකෘත. අපි ඔබ දැන් ප්‍රායෝගිකව මෙහෙම කරනවා. ආසනේ වාඩිය, කුෂණේ කී වාඩිය, ඇදින් පියාගෙන දැන් අපි ඉතින් මෙනෙහි කරන යනවා. යනකොට ඔන්න අකුසල ධර්මයක් එනවා. තරහක් එනවා. තරහක් ආවම පස්සේ මොකද? ඒක ඇවිල්ලා ව්‍යාපාද අකුසල ධර්මය. මනෝද්වාරික තමයි සිද්ධ වෙන්නේ. ටික වෙලාවක් ඔය ගිහිල්ලා අපිට මේ දනිහිත මතක් වෙනවා. දනිහිත මතක් වෙනකොට ඒක මොකද? අව්‍යාකෘතයක්. අර ඉස්සෙල්ලා මතක් වෙච්ච අකුසලෙද? අකුසලයක්. ඊට පස්සේ ඒක මෙනෙහි කරලා හොඳ නැහැ. තරහ ගන්න හොඳ නැහැ. කොච්චර වුණත් ඉවසන්ඩු යන්තම් කුසලයකට ආරෝපණය. එතකොට මොකද වෙන්නේ? ඒක කුසලය. දැන් මේ වාස්තවණී කරනවා කියලා කියන්නේ මේ ආපු සිතුවිල්ල කුසලයක්, මේ ආපු සිතුවිල්ල අකුසලයක්, මේ කියන්නා වූ විපාක සිත අව්‍යාකෘතයක්, රූප කියලා කියන්නේ අව්‍යාකෘතයක් කියලා ඔය විදිහට හඳුනා ගන්නවා, සලකුණු කර ගන්නවා, දැනගන්නවා, ලකුණු කර ගන්නවා කියනවා. මොකද්ද? කුසල අන්න කුසල ධර්මතා තුනක් සලකුණු කරගත්තා කියලා. මේ කතාව තේරෙනවද? දැන් අපේ ශරීරය මොකද්ද? අපේ ශරීරය අව්‍යාකෘත ධර්මය. එතකොට අපේ ශරීරයේ අපිට චක්කු විඥානය පහළ වෙනවා. ඒ චක්කු විඥානය මොකද්ද? අව්‍යාකෘතය. චක්කු විඥානය කියන්නේ විපාකයක් නේ. ඒ විපාක අව්‍යාකෘතය. ඊළඟට සෝත විඥානය පහළ වෙනවා. අව්‍යාකෘතය. මනක් සුවඳවත් තවනකට දැනෙනවා. ඒකත් අව්‍යාකෘතය. මොකක් හරි දෙයක් වුණොත් සීන දහකුත් දැනෙනවා. ඒ රස දැනීම සෝත්නේ ජීව විඥානයේ අව්‍යාකෘතය. එතකොට කාය විඥාණය අව්‍යාපෘතයි. අර පංචද්වාරාවජන මනෝද්වාරාවජන ඒවා අව්‍යාපෘතයි. ගිහිල්ලා ගිහිල්ලා අපේ හිත නිඳා ගන්නවා. නිඳට වැටෙනවා. හොද්දට භවංගයේ මේ ගොරෝගොරෝ නිවි. දැන් ගොරෝගොරෝ නිවි. මොකද එතනදී කවුරු හරි ගොරෝගොරෝ නිදාගෙන ඉන්නවා නම් කොහේද? ඒ හිතත් අව්‍යාපෘතයි, භවංග හිතනේ අව්‍යාපෘතයි, ගෙරවිල්ලත් අව්‍යාපෘතයි, සද්දත් අව්‍යාපෘතයි, ඒ කටත් අව්‍යාපෘතයි, ඌරත් අව්‍යාපෘතයි, සම්පූර්ණ බොඩි සෙට් එකම අව්‍යාපෘතයි. ඒ නිසා මේ කවුරු හරි ගොරවනවා නම් තීරණයකට යන්න ඕනේ අව්‍යාපෘත ගුණ මේ. එහෙමනේ කුසලයි කියලා කියන්නේ. දැන් ඔන්න ගිහිල්ලා කතා කරනවා. කතා කරාන් පස්සේ කතා කරලා හොල්ලලා කියනවා ගොරවන්න එපා. කවුද කිරිවේ? මං එහෙම කිරිවේ නෑ. මම බොරු කියන්නේ එපා. ඔන්න ඒ පාර සති දහගෙන එනවා. මොකද ඒ අකුසලයි. අකුසලයි. ඉස්සල අව්‍යාපෘත අකුසලයි. ඊට පස්සේ පැහැදිලි කරලා දෙනවා. දැන් හිතාගන්න මේ මනුස්සයා මොකක්වත් කියලා හරියන්නේ නැහැ. මෙයා කෙලිම දින මෙයාගේ අව්‍යාපෘත ගොඩකුයි අකුසල් ගොඩකුයි. මම උඹට දෙයක් තලාගන්නේ. මම ඉවසනවා. දැන් මොකද? කුසල. ඔය විදිහට ඔය නිකන් උදාහරණයක්. ඔය විදිහට අපි දැනගන්න ඕන කාමාවචර භූමියේ තිබෙන්නේ ඔය වගේ කුසල් වශයෙන්, අකුසල් වශයෙන්, අව්‍යාපෘත වශයෙන් දරන. දිව්‍ය ලෝක කියන එක වචනේ වාසියක් තියෙනවා. ඒක ගුරුවරන්නේ නැහැ කට්ටිය. එක වාසියක් තියෙනවා. අපි මෙහෙ පුරුද්දට කියන්නේ දන්න ධර්මොට නැහැ. දැන් ඔය ධර්මතා වර්ග ටික කරේ මොන භූමියේද? ආමාවතර භූමියේ ධර්ම වර්ග කරගන්න. ඒක කියනවා ධර්මතා නවයෙන් දැන් කීයක් හරියට? ධර්ම මණ්ඩල තුනයි. ආමාවතර භූමියේ ධර්ම වර්ග තුනකට ගන්න. ඊළඟට රූපාවචර. දැන් අපි භාවනා කරමු. දැන් ඉතින් කාමාවචරේ අපිට ටිකක් අපිරියලා තියෙනවා. එපා වෙනවා. දැන් ඉතින් කර්මස්ථාන ලබාගෙන මේ හදාගත් ශාලාවල දැන් ඉතින් ඔන්න භාවනා කරනවා. භාවනා කරගෙන භාවනා කරගෙන භාවනා කරගෙන යනකොට දැන් අර අපි ඉස්සෙල්ලා මතක් කරපු විදිහට විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය ඔන්න දැන් ලස්සරට ප්‍රථම ධානය හිත පහළ වෙනවා. ප්‍රථම ධානය හිත පහළ වෙනකොට එමුගත. ඒක රූපාවචර ධර්මයක්. අපි කාමාවචර භූමියේ හිටියට ෆිසිකලි සිත ඇවිල්ලා රූපාවචරය. අන්න රූපාවචරය. දැන් රූපාවචර ප්‍රථම ධ්‍යානෙ, රූපාවචර ဒုတိය ධ්‍යානෙ, තတိය ධ්‍යානෙ, චතුත්ථ ධ්‍යානෙ. දැන් අපි මිනිස්සු ටිකක් ඉන්නවා 100ක් විතර. ඔය 100ම කරන්නේ සමහරු ප්‍රථම ධ්‍යානෙ ගැවසෙනවා, සමහරු ဒုတိය ධ්‍යානෙ ගැවසෙනවා, සමහරු තတိය ධ්‍යානෙ, සමහරු චතුත්ථ ධ්‍යානෙ. සමහරු එකකින් හතරට යනවා, හතරෙන් එකට එනවා. ওই විදිහට මේ හැදිරෙනවා. එතන තියෙන මොනවද මේ සිය දෙනාගේ හිතවල? රූපාවචර ධර්ම. ඒ නිසා රූපාවචර ධර්ම ඕව මොන රූපාවචරද? ඔය ටික ඇවිල්ලා කුසලයි. ඔය තමයි රූපාවචර ධර්ම කුසල වශයෙන් සලකා ගැනීම. දැන් මේ ඇඟ නෙවෙයි සලකන්නේ. නාම ධර්ම ටිකයි. මේ නාම ධර්ම ටික ඔන්න දැන් කුසල වශයෙන් සලකගත්තා. කුසල වශයෙන් සලකන්නේ කාමාවචර ධර්මද? නැහැ, රූපාවචර. දැන් මේ භාවනා කර කර හිටපු එක්කෙනාගේ ඇඟ මොකද්ද? කාමාවචරයි. හිත රූපාවචරයි. හැබැයි මේ චිත්තජ රූප කොටසක් තියෙනවා. ඒවත් ටිකක් ඇඳිලා යනවා මේ රූපාවචරයට. චිත්තජ චිත්තදි කියලා කියන්නේ අර සිත නිසා උපදින්නා වූ තියෙනවනේ චිත්තජ රූප කියලා යක් යන. ඒ ටික. හැබැයි ඒක ගැවසෙන්නේ කාමාවචර ඇඟි. දැන් මේ විශේෂයෙන්ම සලකන්නේ මේ ධර්මතාව ටිකයි. ඒ කියන්නේ නාම ධර්ම සමුදාය. දැන් මෙයා භාවනා කර භාවනා කර මේ සිය දෙනාම මොකක් හරි එකක් වෙලා මේ පරිලෝකිය. මේ ගිහිල්ලා මේ ගිහිල්ලා උපදින කොහෙද? බ්‍රහ්ම ලෝක හතර. එතකොට ඒ ටික ඔක්කොම මොකද්ද? ඒගොල්ලන්ට විපාකයි. දැන් විපාකයක් හැටියට නෙහි ඉන්නේ. බ්‍රහ්ම ලෝකයේ ගියේ විපාකය. ඒවා රූපාවචර රූපාවචර කුසල වැඩුණ කොහෙද? මේ එතකොට මේ රූපාවචරයට අයිති ධර්මතා ටික කුසල වශයෙන් මෙනෙහි කරනවා. ඒ කියන්නේ රූපාවචරයේ ධම්මේ කුසලතෝ භවත්තේති අභ්‍යාගතතෝ භවති. මේ කතාව තේරෙනවද? කුසල මේ රූපාවචරයට අයිති ඒවා ක්‍රම දෙකකටයි මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ කුසල වශයෙන් මෙනෙහි කරනවා, කුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා, එහෙම නැත්නම් අව්‍යාකෘත හැදී අකුසල වශයෙන් කරන්නේ නැහැ. ඇයි අකුසල වශයෙන් කරන්නේ නැත්තේ? භාවනා කරන නාලු වල අකුසල. රූපාවචර භාවනා කරනකොට අකුසල් ඉන්නේ නැහැ. රූපාවචර අකුසල් කියන જાතියක් නැහැ. අකුසල් ඔක්කොම මොනවද? කාමාවචර. ඒක නිසා තමයි කාමාවචරේ තුන් ආකාර තුනකට ආවේ. කාමාවචර භූමියේ මොකක්ද උනේ? කුසලතු වවත්ථාපනය කරනවා, අකුසලතු වවත්ථාපනය කරනවා, අව්‍යාගතතු. ඔය වචනේ තියෙනවා තෝතෝ කියලා. ඒ මොකද? හැම එකෙම තියෙනවා අව්‍යාගතතු, කුසලතු, අකුසලතු. එහෙමවත් තියෙනව නේද? හැම වචනයකම ඔය පාලි භාෂාවේ ව්‍යාකරණේ ඔය වචනයකට කෙලවරින් තෝ දැම්මුත් එහෙම ඒකින් කියන්නේ අකුසල තෝ කියලා කියන්නේ අකුසල වශයෙන්. කුසල තෝ කියලා කියන්නේ කුසල වශයෙන් කුසලයෙන්. අභ්‍යාගත තෝ කියලා කියන්නේ අව්‍යාගත වශයෙන්. ඒකයි යන්. එතකොට දැන් මේ රූපාවචරයේ සලකන්න පුළුවන්කම තියෙන්නේ, ව්‍යවස්ථාපනය කරගන්න පුළුවන්කම තියෙන්නේ, හොයාගන්න පුළුවන්කම තියෙන්නේ ධර්ම ක්‍රම කීයද? දෙකයි. එකක් තමයි කුසල වශයෙන් සහ අව්‍යාකෘත වශයෙන්. ඒ අව්‍යාකෘත වශයෙන් සලකන්නේ මොකක්ද? විපාක අව්‍යාකෘතය. විශේෂයෙන්ම විපාක අව්‍යාකෘතය. දැන් තේරුණාද? දැන් මේ භූමි හතරෙන් අපි කොච්චරක් හරියට ගියා? දෙකයි. ප්‍රථම භූමියේ ක්‍රම තුන. දෙවෙනි රූපාවචර භූමියේ ක්‍රම දෙකයි. දැන් කීයද? පහ. ඊළඟට තියෙනවා අපි දැන් ඉතින් රූපාවචරෙත් තොම වැඩ කරා. වැඩ කරලා දැන් මෙහි ඉඳලා අපි අරූපාවචර ධ්‍යාන වඩනවා. අරූපාවචර ධ්‍යාන. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින් සංඥායතන, නේව සංඥාන ආසඤ්ඤායතන ද භාවනා කරනවා. භාවනා කරනකොට දැන් ධ්‍යාන පහය. ඒවැමින්න අරූපාවචර ධ්‍යාන. අරූපාවචර ධ්‍යාන වල සලකුණු වෙනස්. ඒවා නාම ධර්ම, නිකන් මේ සිවුම් ධර්ම, සංඥා ධර්ම. දැන් මේ විදිහට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන කොහොමද ධ්‍යාන පහළ වෙන්නේ? අරූපාවචර ධ්‍යාන හතර පහළ වෙනවා. එතකොට ඒක මොකක්ද? ඒකට කියනවා අරූපාවචර කුසල කියලා. තාම අරූපාවචර වලට ගිහිල්ලා නැහැ. නැත්තම් මෙහි හිටපු අර අපි කිව්වේ සිදෙනෙක් භාවනා කරයි කියලා. ඒගොල්ලෝ රූපාවචරේ ගිහිල්ලා එහෙ ගයිඩ් එක අරගෙන එහෙ ඉඳගෙන මොකද කරන්නේ? අරූපාවචරේ වඩනවා. අරූපාවචරේ වඩනකොට එතකොට පහළ වෙන්නේ මොකද්ද? අරූපාවචරේ කුසල. එහෙන් කට්ටිය අරූපාවචරේ වඩලා 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 ගිහිල්ලා අරූපාවචර බ්‍රහ්මලෝකේ උපදිනවා. මෙහි කට්ටියත් මොකද කරන්නේ? අරූපාවචරේ වඩලා වඩලා ගිහිල්ලා අරූපාවචර බ්‍රහ්මලෝකේ උපදිනවා. උපදින්නේ කුමක් හැටියටද? විපාකයක් හැටියට. එතකොට එහි තියෙන මොනවද විපාක? එහි තියෙන විපාක මේ තමයි කුසල් හැදුනේ. දැන් අරූපාවචර භූමියට ආйти ධර්ම කීයකට සලකනවද? එකක් කුසල වශයෙන්, අනිත් එක අව්‍යාවෘත වශයෙන්. දෙව ආකාර දෙකට. දැන් ධර්ම කාණ කීයක් වැඩෙනවද? හතර. කාමාවචර භූමියේ අපි මෙණින් කරනවා තුනකට. කුසල, අකුසල, අව්‍යාවෘත. රූපාවචරේ දෙකයි. කුසල වශයෙන් අව්‍යාවෘත විපාක අව්‍යාවෘත. ඊළඟට අරූපාවචරේ කුසල වශයෙන් සහ විපාක අව්‍යාවෘත වශයෙන්. දැන් මෙණින් කරනවා. දැන් ඊළඟට හතරවෙනි භූමිය කියනවා. හතරවෙනි භූමිය කියන්නේ අපරියාපන්නේ තියෙන්නේ මෙහෙමයි. අපරියාපන්න කියන තැනට තියෙන නම ධර්ම නාමයක්. අපරියාපන්න කියන තැනට තියෙන ධර්ම නාමයක්. ඒ කියන්නේ මාර්ග සිත් හතරයි, ඵල සිත් හතරයි, නිර්වාණ ධාතුවයි. මේ මාර්ග සිත්, ඵල සිත්, නිර්වාණ ධාතුව කියන ධර්ම නාමයට අපි සාමාන්‍ය කියන නව ලෝකෝත්තර ධර්ම කියලා. නව ලෝකුත්‍රා ධර්මයේ කියලා කියනවා. එතකොට දැන් මේ අපරියාපන්න ධර්ම ටිකේ මාර්ගසිත හතර. සෝවාන් මාර්ගසිත, සකදාගාමි මාර්ගසිත, අනාගාමි මාර්ගසිත, අරියත් මාර්ගසිත. මේ මාර්ගසිත හතර සලකනවා කුසල වශයෙන්. මාර්ගසිත හතරම කුසල වශයෙන්. එතකොට අපරියාපන්නී ධම්මේ කුසලත්ව වත්තේ. මේ කුසල ධර්ම කියලා සාකහන් කරගන්නවා. ඊළඟට තියෙනවා ඉතින් දැන් මොනවද? සෝවාන් ඵලසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත, අරියත් ඵලසිත සහ නිර්වාණ ධාතුව. මේ ධර්ම පහ සලකා ගන්න කොහොමද? අව්‍යාපෘත ධර්මය ඇටියෙට. ඵල ධර්ම අව්‍යාපෘතයි. ඇයි ඵල ධර්ම අව්‍යාපෘත වෙන්නේ? ඒකින් ආයේ මොකක්වත් උපදවන්නවත් මොකක්වත් කරන්න බෑ. දැන් අපි අවසානයේදී අවබෝධ කරගන්නේ මොකක්ද? අපි මේ කුසල් වඩලා කුසල් වඩලා කුසල් වඩලා අකුසල් අයින් කරමින් අයින් කරමින් අයින් කරමින් කුසල් වඩාගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි අවසානයේදී රූපාවචර කුසලුත් වඩාගෙන ගිහිල්ලා අරූපාවචර කුසලුත් වඩාගෙන ගිහිල්ලා අවසානයේ ලෝකෝත්තර කුසලුත් වඩාගෙන ගිහිල්ලා අවසානයේ නවතින්නේ මොකෙන්ද? අව්‍යාකෘතේ. අපි නිර්වාණ ධාතුව කියලා කියන්නේ මොකක්ද? අව්‍යාකෘත ධර්මයක්. ඒක මේ සමහර දැනක කියනවා නිකන් කුසල ධර්ම කියලා. අර කුස්කින් කුසල ගවිති. හැබැයි මේක ධර්ම හැටියට විග්‍රහ කරනකොට තියෙන මොකද්ද? නිවන මොකද්ද? නිවන ඇවිල්ලා අව්‍යාකෘත ධර්ම ස්වභාවය. දැන් මේ ලෝකෝත්තර ධර්ම කියා තියෙනවා. ලෝකෝත්තර ධර්ම විග්‍රහ කියා තියෙනවද? දෙකයි. ඒ කියන්නේ කුසල වශයෙන් සහ අව්‍යාකෘත වශයෙන්. ওই ධර්ම නමේ සැරපේ බොළව දෙකටනේ. කුසල වශයෙන් සහ අව්‍යාකෘත වශයෙන්. අකුසල වශයෙන් නෙවෙයි අව්‍යාකෘත වශයෙන්. දැන් එතකොට ධර්ම කීයක් තියෙනවද? නවයක් තියෙනවා. මෙන්න මේ භූමි හතරයි. කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, අපරියාපන්න භූමිය එකතු වෙන ඒ ධර්ම සමුදාය. ওই විදිහට කුසල, අකුසල, අව්‍යාකෘත හැටියට සැලකීමේ ඒ ගොඩවල් වල හතරේ තිබෙනවා ඔක්කොම ධර්ම කීයද? නවය. ඒ නිසා ඒ ධර්ම නවයේම ওই විදිහට බැලු නිසා, බලන්න පුළුවන් නිසා, බලන්න පුළුවන් ඥානයක් ඒ ධර්ම වෙනස් වෙනස් කරලා මේ ධර්මයේ මේකට වෙනස්, මේ ධර්මයේ මේකට වෙනස් කියලා බෝධි වශයෙන් ධර්ම වශයෙන් වෙනස් කරලා බලන එක කියනවා ධර්මතා නවයක් ව්‍යවස්ථාපනය කරනවා, සලකුණු කරගන්නවා. ඒකද කියනවා ධම්මනානත්තේ ඥානය කියලා. ධම්මනානත්තේ ඥානෙන් තමයි ওই වැඩේ මාක් කරගෙන මාක් කරගෙන කරන්න පුළුවන් කරන්නේ. මේක තේරුණාද? හරි. දැන් කවුරු හරි අහන මේ ගෙදර ගියාන් පස්සේ අම්මේ එහෙම නැත්නම් තාත්තේ මේ මොනවද කිවි බණට කියලා අහනවා. යාළුවෙක් කනවා මොනවද ඇහුවේ. එතකොට කියනවා මොකද්ද? නව ධම්ම වර්තනේ පන්න ධම්මනානත් ඥාන. එක්කෝ යා එහෙම සිහ නැතිවලා ඇති නැත්තම් ඉතින් විග්‍රහ කරන දෙන්න ඕනේ මොකක්ද ඒ කියලා. ධර්ම නවය කියන්නේ මොකද්ද දැන් කියලා දෙන්න පුළුවන්? ඉක්මනට කියන්න ඕනේ නැත්තම් වතුර ගන්න ඕනේ නැහැ. දැන් මේක තේරුණානේ. දැන් මෙතන තියෙන ධර්ම කාණ්ඩ 9ක්. කලින් කිව්ව ධර්ම තව 9ක්. ඒකෙන් කියන නව නානන්ත ධර්ම කියලා. ඒ කියන්නේ මූලික ධර්ම ඇටය ධාතු, පස්ස, වේදනා, සංඥා, සංකප්ප, ඡන්ද, පරිලාහ, පරිේෂණ සහ පටිලාභ. ඒ කිව්වේ මේවා මෙකනිසම් එකකින් එන්නේ හැටියට. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙලා යම්කිසි ආරම්මණයකට බැස ගන්න විදිහේ ධර්ම නමේ තමයි එතන කිව්වේ. මේ කිව්වේ මොකද්ද? මේ කිව්වේ මේ ඔක්කොම ටික භූමි හැටියට හතර භූමි ඒරියා හතරක් හැටියට දාලා ඒරියා හතරේ වැඩ කරන ධර්ම හැටියට මේ කිව්වේ. මේ මේක පැහැදිලිද වෙනස? තව තියෙනවා මේ එක. තව කිව්වා මේ ධර්ම ඇති වෙනකොට එක ධර්මයක් මුල් වෙලා ඉස්සරහට යනවා කියලා. ඒක කිව්වා පාමුච්ච මූලික ධර්ම නමයි කියලා. තියෙනනේ පාමුච්ච මූලික ධර්ම නමයි. ඒ කියන්නේ ලා සතුටින් පටන් ගන්නවා. ඊට පස්සේ මොල්ලා වැඩි ප්‍රීතියක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක පදනම් වෙලා සංසුන් බව, පස්සද්දී සාන්ත සැහැල්ලුව වැදෙනවා. ඒක මත නම් කරගෙන සැප වේදනාවක් දැනෙනවා. ඒකම සමාධි කප්පතාව වැඩෙනවා. ඒක මත නම් වෙලා යථා භූත ඥානේ ප්‍රඥා පහළ වෙනවා. ප්‍රඥා පහළ වෙනකොට කලකිරීමක් ඇති වෙනවා. රූපේ හේතුඵල ධර්ම පිළිබඳ ස්කන්ධ පංචකී පිළිබඳ ඒ කලකිරීම හේතු වෙනවා. නැළි මාර්ග ඥානේවත් විරාගයට. ඒකෙන් තමයි අව්‍යාකෘත ධර්මයේ කියලා කතා කරන විමුක්ති පරිඥානේ පත්වේ. දැන් බලන්න මේ පාමොච්චේ තරුණ ප්‍රීතිය නිවන් ගමනක යෙදෙන කෙනාට යම් කිසි ලා තරුණ ලා සතුට පදනම් කරගෙන ගිහිල්ලා ඒක වැඩිලා ගිහිල්ලා නිවන් අවබෝධ කිරීමෙන් කෙලවර වෙන තැනටත් තියෙනවා ධර්ම 9ක්. එතනත් තියෙන ධර්ම අතනක් තියෙන ධර්ම නමයි. ඒ එක්කම තවත් තිබෙනවා මේ ධර්ම නමය. එතකොට නමේ කොටස් කියලා තියෙනවද? නමේ කොටස් හතරයි. ඒ නමේ කොටස් හතර ගත්ත ගමන් ඔක්කොම ටික සම්පූර්ණයි. ඒකේ වෙනස තමයි මෙතන තියෙන පාමුච්ච මූලිකේ තරුණ ප්‍රීතිය මූලික කරගෙන ඒක හරහා ඉස්සරහට යන ධර්ම කියලා. මේකේ තව එකක් තියෙනවා මේ යෝනිසෝ මානසිකාරය මූල් කරගත්ත ධර්ම නම. මොකද්ද මේ කියන්නේ? යෝනිසෝ මානසිකාරය මූල් කරගත්ත ධර්ම නම. ඒ කියන්නේ නව නව යෝනිසෝ මානසිකාර මූලිකා ධම්ම කියලා තියෙනවා. නව යෝනිසෝ මානසිකාර මූලිකා ධම්ම. දැන් මෙතන තියෙන්නේ නව පාමුච්ච මූලිකා ධර්ම කියන්නේ. ඒ අර්ථ කියන්නේ නව යෝනිසෝ මානසිකාර මූලිකා ධම්ම. ඒකෙ තියෙන්නේ මෙහෙමයි. නුවණින් මෙනෙහි කරනවා. යෝනිසෝ මානසිකාරේ පවත්තර නුවණින් මෙනෙහි කරනවා. කොහොමද මෙනෙහි කරන්නේ? එකක් තමයි අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. අනිච්චතු. ඔය තියෙන්නේ තවත් තෝ එකක් ආවා. අනිච්චතු. දුක්ඛතු. අනත්තතු. විරාගතු. නිරෝධතු. එහෙම තියෙනවනේ. අනිච්චතු කියන්නේ අනිත්‍ය වශයෙන්. දුක්ඛතු කියන්නේ දුක වශයෙන්. අනත්තතෝ කියන්නේ අනාත්ම වශයෙන්. දැන් මේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට ඒ අනිත්‍ය වශයෙන් වැටහෙනකොට මේවා වැඩක් නැහැ, නිත්‍ය නැහැ, අසාරයි, මේවා එක විදිහට සදාපවතින්නේ නැහැ කියලා අපිට පොඩ පොඩ දැනින්ද පේන්න පටන් ගන්නවා. ඔය සක්මන් කරනකොට, බණක් අහනකොට, මෙනෙහි කරනකොට, චිත්තානුපස්සනා වඩනකොට උන් ටික දැනින්ද පේන්න පටන් ගන්නවා. එහෙම දැනෙනකොට අනිත්‍ය වශයෙන් ඒක දිගටම මෙනෙහි කරනකොට ඒ වැටහීමත් එක්ක වැටහීම පදනම් වෙච්ච සතුටක් එනවා. ඒක හරි ලායි. මට මේක වැටහෙනවනේ, මේක දැනෙනවනේ. ඔය සමහර අයට ඔබ තියෙනවා පොඩි පොඩි සතුටු කෑලි වැටහීම නිසා. ආනේ අනිච්චතෝ මානසිකාරෝතු. අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමෙන් ඔය සතුට ඇති වෙනවා. ඒක හැබැයි දිගටම කරගෙන යන්න ඕන, මෙනෙහි කරන්න ඕන. එතකොට මෙනෙහි කිරීමත් වැඩි වෙනවා, සතුට ඇතිවීමත් වැඩි වෙනවා. ඒ පාමුච්ච ගතිය තව ටිකක් ප්‍රීතිමත් ගතියකටපත් වෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරයේ කිරීමෙන්. යෝනිසෝ මනසිකාරයේ කිරීම නිසා දුක් වශයෙන් අනාත්ම වශයෙන් අනිත්‍ය වශයෙන්. ඊළඟට ඒ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරගෙන යනකොට සතුටක් ඇති වෙනවා, සතුට ප්‍රීතියක් බවට පත් වෙනවා. ඒ ප්‍රීතිය වැඩිලා ගිහිල්ලා නිකන් හරියට සමාධිය, මේ කියන්නේ පස්සද්ධි ගතියක් ඇති වෙනවා. ඒක විදර්ශනා ඥානෙ වැඩිනකොට තමන්ගේ හිතේ සැහැල්ලු ගතියක්, ශාන්ත ගතියක් හොඳට ඇති වෙනවා. සමහර අය කියන මෙන්න මේ කතාව. මං වේදනාව මෙනෙහි කරා. වේදනාව දුක්ඛ වේදනාවනි. ඔය දුක්ඛ වේදනාව හොඳ එකක්ද? නැහැ. ඕක අපි අප්‍රිය කර. නුරුෂ්ණ අකමැති. පතන් නැති එකක් නේද? එතකොට ඒ නුරුෂ්ණ දුක්ඛ වේදනාව අපිට අපි මෙනෙහි කරගෙන යනවා. දැන් හරියම අවිස්සර වෙනවා. මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරගෙන යනකොට දැන් වේදනාව අහුවෙලා දැන් මෙනෙහි කිරීම නිසාම, අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම නිසාම ඒක සුවර් එකක් නැති බව හඳුනාගන්න ඉඳම ඒක වැටහෙනකොට අපිට පොඩි සන්තෝෂයක් ඇති වෙනවා. ඒ සන්තෝෂය දැනනකොට වේදනාවක් නැතිලා කියලා නිකන් අමුතු සැහැල්ලු ගතියක් ඇති වෙනවා. සමහරවිට ඒක තියෙනවා. මම වේදනාව මෙනෙහි කරා. එතකොට මෙහෙම නැති වෙලා ගියා, සාන්ත ගතියක් ඇති වුණා, සැහැල්ලු ගතියක් ඇති වුණා කියලා කියනවා. දැන් වේදනාව මෙනෙහි කරනකොට සැප වේදනාවකට පරිවර්තනය වෙනවා. දැන් සැහැල්ලුයි, සැපයි. දැන් විදර්ශනා කර කර යනවා. විදර්ශනා කරනකොට සමාධිය හැදෙනවා. විදර්ශනා සමාධිය එනකොට යොමුසෝ මනිකාරය පවත්තු නිසා සමාධියේකට ධර්මතා පහක් වෙනවා. ඒ ධර්මතා පහ ආවට පස්සේ දැන් පොතර දී මේ ධර්ම නවයේ පහේ ඉන්නේ. හොඳ සමාධිය තියෙනවා. යථාභූත ඥානය කියන තැන මෙන්න මේ සමාධිය ඇති වෙනකොට තේරෙනවා මෙන්න මේක තමයි දුක කියලා. ඒක නිසා යථාභූත ඥාණයෙන් දකිනවා එකක් තමයි දුක. ඒ තමයි හයනේ. යථාභූත ඥාණයෙන් දකිනවා මේ තමයි දුක් ඇති වෙන හේතුව. ඔය තව යථාභූත ඥාණය. ඒ තමයි හත. ආය යථාභූත ඥාණයෙන් දකිනවා මෙන්න මේක තමයි නිවන, නිවීම. දැන් හතයි. ඊළඟට යථාභූත ඥානෙ දකිනවා මේක තමයි මාර්ගය, මෙනෙහි කිරීම. එතකොට යථාභූත ඥානෙ යටතේ මෙතන තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයන් උගන්වන, මතු කරන, අවබෝධ කරවලා දෙන ඥාන ධර්ම හතරක්. අර සමාධියේ කාරණායි පහයි මේ හතරයි කීයක් වෙනවද? ධර්ම නවයක් වෙනවා. දැන් මේ යථාභූත ඥානය ඇස්සේ අර ආමුර්ජ මූලික ධර්ම හැටියට කියපු තැන නිබ්බිදාව යථාභූත ඥානෙ නිබ්බිදාව විරාගේ විමුක්තිය වෙන වචනවලින් කියලා තියෙනවා. චතුරාර්ය සත්‍යෙම වෙන වචනවලින්. මෙතන කියනවා හරියට සත්‍ය ඥාන නම් වශයෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග වශයෙන්. ඕක තමයි වෙනස. මෙතන කියන ධර්ම නමය නමේ නමේ ධර්ම කීයක් තියෙනවා? කොළවල් හතරක් තියෙනවා. මේක තේරුණාද? මේ ධර්ම ටිකට යන්න නම් අපි පවත්තන්න ඕනේන්නේ කොන්තට මෙනේ කිලිම අද දිවන්නේ අර ආහාර පානීය ටිකක් අරගෙන මෙහෙම වුණා කියලා. ඔය තැන්වල සමාධිය වැඩෙනවා. සමාධිය තියෙනවා. එනකට සමාධිය එක තමයි ඔය ඒ හිතේ එකඟ භාවය එක තමයි ඔය මත්පතට ක්‍රියාවට හපන එකට රස විඳීමට ඔය හිත අඟ දකින්න පුළුවන්කම තියෙන එක වෙනස්කම් දකින්න පුළුවන්කම තියෙන සමාධි ගුණය යම් පමණකට එතන හැඩගෙනුනොත් විතර සමාධි ගුණය නැති කෙනාට ඒක පේන්නේ නැහැ. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරය පැවැත්වීම ඒ තරම්ම වටිනා ශ්‍රේෂ්ඨ වූ උතුම් ධර්ම ස්වභාවය. ඉතින් අද මේ ඥාන යටතේ මෙන්න මේ කරුණු ටික සම්පූර්ණයෙන්ම සිහිපත් කරගීම තමයි මේ ප්‍රමුඛම සිද්ධ වෙන්නේ. ඒ නිසා හොඳට ධර්ම මනසිකාරයට මෙනෙහි කරන්නට ඉදිරිපත් වෙන්න බය නැතුව ඉදිරිපත් වෙන්න. මේ මායාට මේ අල්ලන්නේ නැති වැඩක් තියෙනවා. යම්කිසි කෙනෙක් හොඳට පරියන්කේ බැඳගෙන අත් දෙක පොළොස් වී තියාගෙන හොඳට පපුව කෙලින් තියාගෙන බෙල්ල කෙලින් කරගෙන ඉන්නවා නම් මායාට අල්ලන්නේ නැහැ. ඒක අල්ලන්නේ නැහැ. ඉතින් මේ සමහරලාට මට හිතෙනවා දෙකට නෙවෙලා ඉන්නේ ඒක අතරාලියෝ දු කියලා. එහෙම හිතන්න දෙයක් නැහැ. කෙලින් ඉන්නුනේ. එයාට මායා කැමති නැලු. හේතුව ස්පයිනල් කොලම් එක කෙලින් තියාගන්නවා කියලා කියන්නේ එයා හිතනවා මෙයා මට වැඩක් දෙන්නයි යන්නේ. ඒ මායා. ඒ කියන්නේ භාවනාව කෙරෙන්නේ ඔය පද්ධතිය හොඳ ඍජුව පිළිපදවාගෙන හිතුණම ඉතින් බෙල්ල නමාගෙන ඔය කඩාවැටෙනා වගේ ඉන්න අය ගැන ඒ තරම්ම මේ අසන්තෝෂයක් කමනාපයක් ඇති කරගන්නේ නැහැ අයියා. සමාධියක් එහෙම කරන්න දෙන්නේ නැහැ. ඉතින් විරුද්ධ වෙන්න දෙයක් නැහැ. එයා විරුද්ධ වෙලා නැහැ. ඒක නිසා අපි භාවනා කරන්නේ දෙගන්නකොට හොඳට ඍජුව කෙලින් හින්දු. ඉතින් සෑම දිනාටම සෝසේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවන සැනසෙත් ලැබේවා කියන මෛත්‍රිය ප්‍රාර්ථනා. දැන් අපි මේ අර මානසිකාර එක් සිද්ධ කරලා නාම රූප ධර්ම මානසිකාර්ය සිද්ධ කරලා තමයි පින් අනුමෝදන් කරන්නේ. එතකොට මෙනෙහි කරනකොට ධර්ම සලකන විදියක් තියෙනවා. ඒ තමයි දීර්ඝ කාල පරිච්ඡේදයක් වශයෙන් ධර්ම ටිකක් ගන්නවා. අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. එහෙම නැත්නම් සම්පතියක් හැටියට ගන්නවා. ඒ කියන්නේ ක්‍රියා ධර්ම පීඩියක් හරි මොන හරි පීඩියක් පරම්පරාවක් ගන්න. එහෙම නැත්නම් ගන්නවා සමය වශයෙන්. සමය කියලා කියන්නේ අද දවසේ ඉස්සර වෙලා පැයේ තිබිච්ච ධර්ම දැන් නැහැ මේ පැයේ තියෙන ටික ඊළඟ පැයට නැහැ ඔය විදිහට කියන්නේ සමය. එහෙම නැත්නම් මේ උදේ කාලේ තිබිච්ච උදේ සමයේ තිබිච්ච ටික හවස් සමයේද නැහැ හවස් කාලේ තිබිච්ච ටික රාත්‍රී කාලේ නැහැ කියලා සමය වශයෙන් ගන්නවා කාල වශයෙන්. එහෙම නැත්නම් ගන්නවා ෂණ වශයෙන්. ෂණ වශයෙන් ගන්න එක කියන්නේ අමාරු. ඒකට ඉතින් විශේෂ තනීම වෙන්න ඕනේ. හුත්තට තනි වෙලා හොඳට ඇතුළට සමාධියෙන් ගිල බහගත්ත සමාධියක තමයි උත්තරන කරන්නේ. ඉතින් ෂණයකට අපි මේ අපි බලමු මේ අද්දහන වශයෙන් කියලා කියන්නේ දීර්ඝ කාලයක් කරගෙන මේ ජීවිතයයි ඊට ඉස්සර වෙලා ජීවිතයයි මේක පස්සේ ජීවිතයයි කියන එක අරගෙන අපි මෙනෙහි කරමු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම රූප ධර්ම. දැන් අපි නාම රූප කියන්නේ මේ රූපයයි වේදනාවයි සංඥා සංඛාර විඥාන එහෙම නැත්නම් හිතුවිලි ටිකයි ඔක්කොම ටික නාම ධර්ම. මේ ඇඟ රූප ධර්ම. දැන් ඉස්සර වෙලා තිබිච්ච භවයේ තිබිච්ච ඇඟක් නෙමෙයි තියෙන්නේ. ඒ හිතක් නෙමෙයි. ඊළඟට අපි අනිත් එක උපදිනවා නම් ඊළඟ භවයේදී මේ ශරීරයක් නැහැ මේ හිතක් නැහැ. ඒක විනාශ වෙනවා. ඒ විදිහට දැන් අපි අර මානසිකාරේ පවත්තුමු. නමස්කාරයේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්තිම තැන්පත් කරගන්න ඇස් දෙක පියාගෙන නිවිදෙවි කියන්නේ අතීත භවයේ පහළ වුණා වූ නාම රූප ධර්මයෝ අතීත භවයේදීම විනාශයට පත්ුණේය. කිසිදු නාම රූපයක් වර්තමාන භවයට නොආයේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. අනාගත භවයේ පහළ වන්නා වූ නාම රූපයෝ අනාගත භවයේදීම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් ඉදිරි භවයකට නොයන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. වර්තමාන භවයේ පහළ වන්නා වූ නාම රූපයෝ වර්තමාන භවයේදීම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් අනාගත භවයට නොයන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. ආධ්‍යාත්මයේ පාලවන්නා වූ නාම රූපයෝ ආධ්‍යාත්මයේම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් බාහිරයට නොයන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. බාහිරයේ පාලවන්නා වූ නාම රූපයෝ බාහිරයේදීම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් ආධ්‍යාත්මයට නොයන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. ඕලාරික පාලවන්නා වූ නාම රූපයෝ ඕලාරික ස්වභාවයෙන්ම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් සියුම් ස්වභාවයට පත් නොවන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. සියුම් ස්වභාවයෙන් පාදවන්නා වූ නාම රූපයෝ සියුම් ස්වභාවයෙන්ම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් ඕලාරික ස්වභාවයට පත් නොවන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. හීන ස්වභාවයෙන් පාලවන්නා වූ නාම රූපයෝ හීන ස්වභාවයෙන්ම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් ප්‍රණීත ස්වභාවයට පත් නොවන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. ප්‍රණීත ස්වභාවයෙන් පාලවන්නා වූ නාම රූපයෝ ප්‍රණීත ස්වභාවයෙන්ම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් හීන ස්වභාවයට පත් නොවන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යෝය අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය ළඟ පහළවන්නා වූ නාම රූපයෝ ළඟදිම විනාශයට යන්නේය කිසිදු නාම රූපයක් දුරට නොයන්නේය එබැවින් නාම රූපයෝ අනිත්‍යෝය අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය දුර පාලවන්නා වූ නාම රූපයෝ දුරදීම විනාශයට යන්නේය කිසිදු නාම රූපයක් ළඟට නොයන්නේය එබැවින් නාම රූපයෝ අනිත්‍යෝය අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය සියලු නාම රූපයෝ අනිත්‍යෝය සියලු නාම රූපයෝ දුක්ඛයෝය සියලු නාම රූපයෝ අනාත්මයෝය සියලු නාම රූපයෝ අනිත්‍යෝය සියලු නාම රූපයෝ දුක්ඛයෝය සියලු නාම රූපයෝ අනාත්මයෝය සියලු නාම රූපයෝ අනිත්‍යෝය සියලු නාම රූපයෝ දුක්ඛයෝය සියලු නාම රූපයෝ අනාත්මයෝය හොඳයි සද්ධාවන්ත පින්වත්නි අපි ධර්මදේශනාවෙන් අනුතුරු මේ කෙටි කාලය අරගෙන මේ මෙනෙහි කිරීමත් යෝනිසූ මනසිකාරය පැවැත්වීමත් ඒ ධර්ම එකොල් නාම රූප ධර්මයන් ආකාරය එකොළහකට කොටස් කර වෙන් කර බෙදාගෙන අපි මෙනෙහි කරා. මේ මනසිකාර මූලික මනසිකාරය අපි සෑම දිනාටම නිවන් පිණිස හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරගන්නවා. දැන් අපි මේ වෙලාවේ උදේ පටන් මේ මොහොත දක්වා උපදවාගත් සීල සමාදානයේ වශයෙන් ඊළඟට භාවනා කිරීම වශයෙන් සක්මන් කිරීම වශයෙන් පිරිසිදුව උපදවාගත් සීලුම් ධර්මයන් කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් දෙවියන්ට ඥාතීන්ට අපි අනුමෝදන් කරලා පින් පෙත් පමුණුවලා අපි අදට අවශ්‍ය අවද්ද නියමිත කොටස් වැඩසටහන අපි නිමා කරමු. හෙට උදේ පාන්දර නැවත අපි මේ භාවනා වැඩසටහන පටන් ගන්නවා. පින් අනුමෝදන් කරමු. හෙත්තාවතා ච අම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉතං ෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉතං ෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉතං ෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානුපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානුපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානුපත්තිය ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සංග දුක්ඛා පමුඤ්ඤතු අභිවාදන සීලිස්ස විච්ඡං වද්ධාප චායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් හෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු